Dr. Nalinda Jayati, sir, you have 16 minutes.
Garu, Niyojakathanayakathumani, Ajith Perera, Mantrithuma, Idiripath Karapu, Karunu Ganath Salakilimath Vemin, Mama Kathawa, Arambha Karannam, Visheshayenma Api Kalutara Shrike, Api Shikshana Rohalak Thiyenawa, E Wageema District Maha Rohalak Thiyenawa Horana, Saha Apita Moulika Rohal Turak Thibenawa, E Rohal, Ethukota Dwitiyaka Saha Tritiyaka Satkara Ekaka Hatiyata, ඒ රෝහල් පද්ධතිය වැඩි දියුණු කළ යුතුයි විශේෂයෙන් අපි කල්පනා කරනවා දැන් බස්නාහිර පළාතත් ගාල්ල දිස්ත්‍රික්කයත් එකතු වුණාම 175ක විතර ජනතාවක් ආවරණය වෙනවා ඉතින් මේ රටේම සෞඛ්‍ය පද්ධතිය ගැන බලන අතරේ වැඩිපුර ජනතාව කේන්ද්‍ර වන ස්ථානවල පාසුකම් වැඩි දියුණු කිරීම කෙරෙහිත් අපි අවධානය යොමු කරලා තිබෙනවා අපි රජයක් හැටියට අපේ රටේ ජනතාවට ගුණාත්මක තත්වයෙන් ඉහළ ආරක්ෂිත ඖෂධ අඛණ්ඩව සැපයීම සහ රජයේ පද්ධතියෙන් පිට සාධාරණ මිලකට ඖෂධ සැපයීම සම්බන්ධයෙන් වග කියනවා ඒ වගවීමට බැඳෙනවා 2015 අංක 5 දරන මේ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත මගින් ඒ ඖෂධ වල ගුණාත්මකභාවය ආරක්ෂිතභාවය සහ මිල නියාමනය කිරීමට බලය පැවරුණා ඒ අනුව එම පනතේ 3 අ වගන්ති 90 ප්‍රත්‍යක්ෂ ආරක්ෂාකාරී සහ නිවැරදි තත්වයෙන් යුතු ඖෂධ සහ වෛද්‍ය උපකරණ සාධාරණ මිලකට මහ ජනතාවට ලබා දෙන බවට තහවුරු කිරීමට අපිට නීතිමය ප්‍රතිපාදන ලැබිලා තිබෙනවා. ඒ වගේම මේ පනතේ 118/190 ඒ සඳහා මිල නියම කිරීමේ කමිටුවක් පත් කිරීමට බලය තිබෙනවා. ඒ පනතේ 118/2 ඒ මිල නියම කරනු ලැබීමට අවස්ථාව තිබෙනවා. මේ කරුණු සියල්ලම සලකා බැලුවට පස්සේදී පනත ඉදිරිපත් කළ වසර කීපයකට පසුව මේ මිල නියම කිරීමේ කමිටුවක් ඒකට හිටපු ඇමතිවරයා විසින් ප්‍රකාශයට පත් කරා. යනවා දැන් මේ මිල නියම කිරීමේ කමිටුවේ වර්තමාන සභාපතිවරයා හැටියට ડોક્ટર පාලිත අබේකෝන් කටයුතු කරනවා. ඔබ දන්නා ඔහු අපේ ශාස්ත්‍රීය විශේෂඥයෙක් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකවරයෙක් හැටියට සෑහෙන දශක ගණනාවක් තිස්සේ කටයුතු කරන කෙනෙක්. දැන් මේ 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත සම්මත කරාට පසුව අවස්ථා කිහිපයකදී එවකට පැවත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඖෂධවල මිල පාලනය කිරීම සඳහා ගැසට් නිවේදන කිහිපයක් නිකුත් කළා. උදාහරණයක් ලෙස 2016 ඔක්තෝබර් 21 ඖෂධ 48ක මිල නියම කරන්නත් 2017 දෙසැම්බර් 14 වෙනිදා එම ඖෂධ 48ේ මිල 5%කින් වැඩි කරලා මිල නියම කරන්නත් 2019 මේ 15 වෙනිදා ඒ ඖෂධ 48 තවත් ඖෂධ 12ක් එකතු කරලා ඖෂධ 60ක් ලෙස එම මිල නියම කරන්න නැත්නම් උපරිම සිල්ලර මිලක් නියම කරන්න කටයුතු කළා. මේ අතරේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද උදේ මරික්කාර මන්ත්‍රීතුමාත් යම් කරුණක් සඳහන් කරපු ආකාරයට මේ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත 90 බලය පැවරෙන මිල නියම කිරීමේ කමිටුව විසින් උපරිම සිල්ලර මිලක් ඖෂධ සඳහා නියම කිරීමට එරෙහිව අපේ රටට ඖෂධ ආනයනය කරන අයගේ සංගමය ශ්‍රී ලංකා Chamber of Pharmaceutical Importers අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත්තා. ඒ අධිකරණ ක්‍රියාමාර්ගය 2019 ඒ අනුව ඒගොල්ලෝ ඉල්ලා හිටියේ ජාතික ඖෂධ නියාමන අධිකාරියට මිල නියම කිරීමේ බලයක් නැහැ කියලා. ඒ අතුරුතහනම යෝගයක් ඉල්ලා හිටියා නමුත් අධිකරණ අතුරුතහනමක් ලබා දුන්නේ නැහැ නඩු වහන්නට අවස්ථාව ලබා දුන්නා ඒ අනුව අතුරුතහනම නියෝගයක් ලබා නොදීම නිසා ඇත්තරම ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ මිල නියම කිරීමේ කමිටුව හරහා යම් යම් ඖෂධවල මිල පාලනයක් කළා ඒකට උපරිම සිල්ලර මිලක් ගැසට් කළා ඒ අනුව අවස්ථා 4ක 2021 අගෝස්තු 19 මේ විදිහට උපරිම සිල්ලර මිලක් MRP එකක් ඖෂධවල මිල 9%කින් වැඩි කළා ගැසට් කළා 2022 මාර්තු 15 ඖෂධවල මිල 29%කින් වැඩි කළා ගැසට් කළා 2022 අප්‍රේල් 29 ඖෂධ මිල 40%කින් වැඩි කළා මිල නියම කිරීමක් කළා 2023 ජූනි මාසේ 15 වෙනිදා යලිත් වතාවක් 16%කින් ඖෂධ මිල අඩු කරලා MRP එක ගැසට් කළා දැන් මේ ගැසට් නිවේදන කීපය නිකුත් කරාට පසුව යලිත් වතාවක් අර මම ඉහත කියපු චේම්බර් එක විසින් ඒගොල්ල අභියාචන අධිකරණයට ගිහිල්ලා ඒගොල්ලෝ අධිකරණ ඉදිරිපත් කළා මිලසු දැන් කලින් කිව්වේ NMR එකට බලයක් නැහැ කියලා. මේ වෙලාවේ කිව්වා මිල සූත්‍රයක් නැතුව එහෙම මිල පාලනය කරන්න බලයක් නැහැ කියලා. අන්න ඒ අවස්ථාවේදී අධිකරණයේ අතුරුදහනම් යෝගයක් ලබා දුන්නා මේ පාලමිලක් නිකුත් කිරීම වළක්වාලමින් ඊට පස්සේදී එනේ මාර්ග පැත්තෙන් සිදු කරපු දේ තමයි මිල සූත්‍රය ප්‍රකාශයට පත් කළා. මිල සූත්‍රය ප්‍රකාශයට පත් කරාට පස්සේ මේ ඖෂධානන කරුවන් විසින් යලිත් අධිකරණයට ගිහිල්ලා කිව්වා මේ පනත හැටියට අදාළ පාර්ශව කරුවන් නැත්තම් ඒ සමාගම් විමසලා නෙවෙයි මිල සූත්‍රය හැදුවේ කියලා. ඉතින් මේ කටයුතු ඉස්සරහට යනකොට මොකද මේ පනත 114 වගන්තියේ තියෙනවා මේ අනෙකුත් සියලු තැනත්තන්ගේ විමසා කියලා. ඔන්න විමසා කියන වචනේ තමයි මේකට ගත්තේ. එතකොට ඇත්තටම එවකට හිටපු සෞඛ්‍ය ඇමතිවරයාත් එක්ක සාකච්ඡා නොකරට මේ මිල නියම කිරීමේ කමිටුව ඖෂධ නියාමන අධිකාරියත් එක්ක ඇතිතරම් සාකච්ඡා කරලා තිබුණා. කෙසේ නමුත් නීතිපතිවරයාගේ උපදෙස් මත ඖෂධ නියාමන අධිකාරිය විසින් මේ ගැසට් නිවේදනය ඉවත් කරගත්තා. යලිත් වතාවක් 2025 ජූලි මාසේ 21 වෙනිදා මේ අවුරුද්දේ ජූලි 21 වෙනිදා අපි 24:46 ඇලිරක් 34 කියන ගැසට් නිවේදනය නිකුත් කරා. එතකොට ඒ අදාළ පාර්ශ්වයන්ගෙන් විමසා මිල සූත්‍රයක් ඉදිරිපත් කරපු නිසා අධිකරණය විසින් මේ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට කටයුතු කළා දුන්නා. යලිත් වතාවක් මේ ඖෂධ ආනනකරුවන්ගේ සංගමයත් ඒ වගේම ඊට අමතරව මේ වන විට අපේ රටේ ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයක් කියන ආයතන දෙකම අධිකරණයට ගිහිලා අතුරු තහනම් නියෝගයක් ඉල්ලුවා මේ මිල පාලනය කිරීමට එරෙහිව. නමුත් අධිකරණයේ නියෝගය ලබා දුන්නේ නැහැ. යනවා අපි 2025 ඔක්තෝබර් 7 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ අනුමැතියට මේ ගැසට් නිවේදනය ඉදිරිපත් කළා. අද මේ ගැසට් නිවේදනය සම්මත කරගන්න තමයි අපිට අවශ්‍යලා තියෙන්නේ. මම හිතනවා අපේ රටේ ජනතාවට සාධාරණ මිලකට ඖෂධ ලබා දීම සඳහා වැදගත් වන මේ පියවර ජාතික ඖෂධ නියාමන අධිකාරිය 2015 හදලා ඒ පනතින් බලය පැවරුණු ආකාරයට අපිට ලැබුණු බලය මේ පාර්ලිමේන්තුව විසින් උපයෝගී කරගෙන මේ රටේ ජනතාවට ඉහළම සාධාරණයක් කරයි කියලා අර මම කනගාටු වෙනවා. අතර මේ අද මේ නිවේදනය පාර්ලිමේන්තුවේ සම්මත නොවීමට අචේතනික හෝ සචේතනිකව විපක්ෂ මන්ත්‍රීවරයෙක් අදහස් දැක්වීම පිළිබඳව නමුත් මම හිතනවා මුළු පාර්ලිමේන්තුවේ මේ පන සම්මත කරගන්නට මේ ගැසට් නිවේදනය සම්මත කරගන්නට සහයෝගය ලබා දෙයි කියලා. මෙතනදී අපි මේ ඖෂධ සම්බන්ධයෙන් මිල දෙකක් නියම කරනවා. එකක් මැක්සිමම් රිටේල් ප්‍රයිස් එක. ඒ කියන්නේ එක් එක් ඖෂධයට උපරිම සිල්ලර මිලක්. ඒක තනි තනි ඖෂධයට ලබා දෙන එකක්. ඒ සඳහා මිල සූත්‍රයක් තිබෙනවා. ඒ සූත්‍රය සකස් කිරීමේදී CIF වගේ ඒ වගේම තීරුබදුසා බදු ඇතුළු මේ ඒ නිෂ්පාදනයට යොදන බදු සහ අනිත් පැත්තෙන් සැපයුම් දාමයට අදාළව එකතු කළ අගය මත ලාභය. මෙන්න මේ කියන කරුණු ආශ්‍රයෙන් තමයි මේ සූත්‍රය සකස් කළ තියෙන්නේ. ඒක හදන්නේ තනි තනි නිෂ්පාදනයට. ඒ වගේම තව එකක් තියෙනවා මැක්සිමම් සීලින් ප්‍රයිස් එක කියලා. ඒ කියන්නේ ඖෂධ කාණ්ඩයක උපරිම ඉහළම සීමා මිල. ඒ කියන්නේ දැන් ඔය තනිතන නිෂ්පාදන තිබුණාට ඒ වයිති වෙන එක ඖෂධ කාණ්ඩයක් තිබෙනවා. ඒ කාණ්ඩයට උපරිම සීමා මිලක් නියම කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ උපරිම ඉහළම සීමා මිල නියම කිරීමේදී ඒ ඖෂධ කාණ්ඩයට අයත් ඖෂධ වර්ගවල වෙළඳපොලේ 85%ක් පමණ ආවරණය වන තත්ත්වය සලකලා ඒවයේ ඒ මිලේ මධ්‍යන තමයි ගන්නෙ. එතකොට නිකන් හිතුවොත් එහෙම නිකන් කුඩයක් වගේ මේ MCP එක මැක්සිමම් සීලින් ප්‍රයිස් එක තියෙනවා නම් ඒකට යටින් තමයි මේ MRP එක මැක්සිමම් රිටේල් ප්‍රයිස් එක තියෙන්නේ. තනි තනි නිෂ්පාදනවල මිල යටින් තියෙනවා. ඒ සියල්ලට ඉහළින් ඒ කාණ්ඩයේ සීමාවක් උඩින් දානවා. එතකොට දැන් අපි හිතමු දැන් මේක ඇත්තටම සිද්ධ වෙන්නේ ඖෂධයක් ඖෂධ නියාමන අධිකාරියේ අලුතෙන් ලියාපදිංචි වීමේදී එහෙම නැත්නම් ලියාපදිංචි අලුත් කර ගැනීමේදී මෙන්න මේ උපරිම සිල්ලර මිලට සහ උපරිම මේ සීමා මිල ඉහළ සීමා මිලට යටත්ව තමයි ඒ නිෂ්පාදනය ලියාපදිංචි කරන්නේ. ඒතර මෙන්න මේ අපි MCP එක සහ මේ විශේෂයෙන් MRP එක සකස් කිරීමේදී මේ මොහොතේදී ඖෂධ රටේ පවතින මිලත් ඒ ඖෂධ නිෂ්පාදනය කරන රටේ ඒ ඖෂධයේ මිලත් පිළිබඳ සලකා බලනවා. එහෙම නැත්නම් අපි හිතමු ඉන්දියාව නිෂ්පාදනය කරපු ඖෂධයක් ලංකාවට එනකොට ඉතා විශාල අගයකින් ඉහළ කියලා තියෙන්නට පුළුවන්. මේ සියලු තත්ත්ව සලකලා තමයි MRP එකත් MCP එකත් අපි යොදන්නේ. ඒතර මේ යම් සමාගමක් මේ ඉදිරිපත් කරන උපරිම මිල සීමාවට එකඟ නැත්නම් ඔවුන්ට ඒක සාකච්ඡා කර මාස 3ක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් මේ ඇපීල් එකට මාස 4ක් විතර ලබා දෙනවා. එන්න ඒ තත්ත්වයන් සම්පූර්ණ කළොත් තමයි අර ගුණාත්මක තත්ත්වයේ වගේම ඒ මිල සීමාවට එකඟ වුණොත් තමයි මේ රෙජිස්ට්‍රේෂන් එක ලබා දෙන්නේ. ඒ අනුව ඉදිරියේදී අර ඖෂධ 48කට 60කට 75කට කියන කාරණේ නෙවෙයි අපි මේ මේ අපේ රටට එන්න පුළුවන් ඖෂධ මේ සියල්ල ලියාපදිංචි කරනවා NMR එකේ NMR එක ලියාපදිංචි කිරීමේදී ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා මේ උපරිම සිල්ලර මිලටත් උපරිම ඉහළම සීමා මිලටත් අනුගත වීම. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා දැන් මේ සමාගම් පැත්තෙන් නිෂ්පාදකයන්ගේ පැත්තෙන් සහ ආනයන කරුවන්ගේ පැත්තෙන් ආපු එක ඉල්ලීමක් තමයි රටේ ආර්ථිකයේ බරපතල විචලනයක් සිදු වුණොත් හෝ විනිමය අනුපාතිකයේ විශාල ඉහළ යාමක් සිදු වුණොත් මොකද වෙන්නේ කියන එක. ඒ අනුව අපි වසරකට දෙවතාවක් මේ MRP එක මැක්සිමම් රිටේල් ප්‍රයිස් එක සමාලෝචනය කරනවා. ඒ වගේම එහෙම සමාලෝචනය කරන අතරෙදිත් අපි තාවකාලික උපකල්පනය කරමු ආර්ථිකයේ දැවැන්ත කඩාවැටීමක් හෝ මොකක් හරි සියක් සිද්ධ වුණා කියලා. එහෙම නැත්නම් විනිමය අනුපාතිකයේ බරපතල ප්‍රශ්නයක් ආවා කියලා යලිත් මේ අගයන් ප්‍රතිශෝධනය කරන්නට සාකච්ඡා කරන්න අපි සූදානම්. හැබැයි මෙතනදී අපි දැන් මේ වෙනකොට මෙතෙක් වෙළඳ පොලේ තිබෙන ඖෂධයක් ඒගොල්ලන්ගේ උපරිම සිල්ලර මිල මේ MCP එකට වඩා ඉහළින් තිබෙනවා නම් MRP එක ඉහළ නම් MCP එකට වඩා ඒගොල්ලෝ ඊට අර යටින් තියෙන MCP එකට තමයි මේ ඖෂධය විකිණිය යුත්තේ. ඒ වගේම MCP එකට MCP එකට වඩා MRP එක ගොඩක් යටින් තියෙනවා නම් එහෙමයි කියලා MCP එක දක්වා උස්සන්න බෑ. ඒ අර පවතින උපරිම සිල්ලර මිල ඒගොල්ලෝ කටයුතු කළ යුතුයි. ඉහළ සීමාව තිබෙනවා. ඒ ඉහළ සීමාවට වඩා තනි ඖෂධයක් ඊට වඩා උඩින් තිබෙනවා නම් ඊට වඩා පල්ලෙහාට ගෙනන්න ඕනේ. ඉතින් මේක සමස්ත වාසිය අදින් හෙටින් නෙමෙයි වසර ගණනාවක් යනකම් මේ රටේ ජනතාවට ලබා දිය හැකි ඉතාම හොඳ සූත්‍රයක් සහ මේ ගැසට් නිවේදනයක් තමයි අද පාර්ලිමේන්තුවේ සම්මත කරන්නට යන්නේ. ඒ වගේම අපි මේකත් එක්ක බලාපොරොත්තු වෙනවා ඇත්තට මේ පනත් උල්ලංඝනය කරමින් කටයුතු කරනවා නම් මේ පනත් මේ පනත උල්ලංඝනය කරන පනත 131 වන වගන්තිය අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් වෙනකොට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතර අපේ රටේ ජනතාවට ලබා දෙන ඖෂධවල ගුණාත්මක තත්ත්වය සාධාරණ මිල සුරක්ෂිතභාවය සියල්ල වෙනුවෙන් වගකීමට බැඳී සිටින ආයතනය අපි සැලකිතු මට්ටමකට ගුණාත්මක සංවර්ධනය කළ තියෙනවා කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම ගත්තොත් අපි ආණ්ඩුව බලයට පත් වෙනකොට මේකේ ලියාපදිංචි සඳහා ෆයිල්ස් 1589ක් ගොඩ ගැහිලා තිබුණා. අපි ඒක දැන් අතර මේ ජනවාරි පළවෙනි දිනකොට 2100ක් තිබුණා ගන්නකොට 1589ක් තිබුණා ජනවාරි පළවෙනි දිනකොට අද වෙනකොට ඒක ඖෂධ සම්බන්ධයෙන් ෆයිල්ස් 24 දක්වා අඩු කරගෙන තියෙනවා. ඒ වගේම ශල්‍ය උපකරණවල ජනවාරි පළවෙනි දිනකොට 2019ක් තිබුණා ලියාපදිංචි සඳහා ඉදිරිපත් කළා. ඒක 410ක් දක්වා ක්ලියර් කරගෙන තියෙනවා. එතකොට මේ NMR එකේ ක්‍රියාකාරීත්වය ඇතුලේ අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා විශාල තදබදයක් නැත්නම් මේ බැක්ලොග් එකක් නැතුව මොකද ප්‍රමාදයක් නැතුව මේ ටික ඉවර කරගෙන යන්න. පහුගිය කාලෙදී අපි මේ සඳහා කාර්ය මණ්ඩලයේ බඳවා ගැනීම වැඩි කරා. ඒ අනුව 119ක් වෙච්ච අපේ ස්ටාෆ් එක 216 දක්වා වැඩි කරගන්න පුළුවන්කම ලැබුණා. දැන් අපි දවසකට NMR එකේ කරන ටෙස්ට් ප්‍රමාණය වැඩි කරලා තිනවා. සාමාන්‍ය මේ කරමින් හිටියේ දවසකට මාසකට 60ක් විතර. දැන් මේක සාමාන්‍ය මාසකට 280ක් 300ක් දක්වා වැඩි කරගෙන තියෙනවා. අලුත් වැඩියා කටයුතු වලට NMR එකේ පහුගිය ආයවැය මුදල් වෙන් වුණා. ඒ කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම අපිට ආසියානු සංවර්ධන බැංකුව හරහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ WHO සර්ටිෆිකේෂන් එකටත් ISO සර්ටිෆිකේෂන් එකටත් අවශ්‍ය කරන මේ සමස්ත ක්‍රියාවලිය ඇතුලේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට මේ ඖෂධ සම්බන්ධයෙන් මේ මැදිහත් වීම කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එකක් මේ අපේ NMR එක සහ ඒකට අදාළ පරීක්ෂණාගාරයේ ශක්තිමත් කිරීම තුළ ඒ පරීක්ෂණ ක්‍රියාවලිය වේගවත් කිරීම තුළ අපිට එක පැත්තකින් ඖෂධවල ගුණාත්මකත්වය සාතික කරන්න පුළුවන්. ඒ වගේම මම තව ප්‍රශ්නෙට උත්තර දෙන්න කැමතියි මේ වෙලාවේදී විපක්ෂ නායකතුමා මේ අද අර මතු කළ ගියපු කරුණ දැන් මන්ත්‍රීවරු ඒක පුනරුච්චාරණය කරන්න පටන් ගන්න තියෙන නිසා මේ ඖෂධ 100ක් අලුතර ශික්ෂණ රෝහලේ හිඟයි කියන එක. දැන් මේක එතුමා මේ හොයාගෙන අමුතුවෙන් කරන ගන්න එකක් නෙමෙයි බව මම කියන්නත් ඕන. හැම රෝහලකම එක්කෝ සතියකට එක වතාවක් නැත්නම් සතියකට දෙවතාවක් හෝ උපරිම තුන් වතාවක් ඒ අය තමන්ගේ ප්‍රධාන චීෆ් ෆාමසිස්ට් ප්‍රධාන ඖෂධවේදියා විසින් ඒ රෝහලේ හිඟ වේ යයි හිතන ඖෂධවල ලයිස්තුවක් හදලා අපේ වෛද්‍ය සැපයුම් ඒකකයට එවනවා. ඒ අනුව සතියේ මුල වෙච්ච අද දවසේ යුනිවර් නිසා නාගොඩ ශික්ෂණ රෝහල විසින් ඒ අයට එක්කෝ මේ මොහොතේ සමහර අඩුවක් තියෙන නැත්නම් තව සතියකින් දෙකකින් හිඟයි කියලා හිතන ඖෂධ ලයිස්තුවක් හදලා ඒගොල්ලෝ වෛද්‍ය සැපයීමේ මේකට ඉදිරිපත් කරනවා. එතකොට වෛද්‍ය සැපයීමේ මේකේ මොකක්ද දන්නවද කරන්නේ? මෙතන ඇත්තටම 100ක් නෑ, මෙතන තියෙන 42යි. මම දන්නේ එතුමාට අර වෘත්ති ප්‍රශ්නේ වගේ මේකත් පැටලෙමුද කියලා ගණන් කරා නම් හරි. ආයිටම් ඊළඟට සර්ජිකල් ආයිටම්ස් කීපයක් තියෙනවා. ඒවා මේ විවෘත දේවල්. ඒවා වෛද්‍ය සැපයීමේ මේකේට එවුවහම වෛද්‍ය සැපයීමේ මේකේ බලනවා අපේ කබඩා තුල යම් ප්‍රමාණයක් තිබෙනවාද කියලා. ඊට පස්සේදී මේවා ප්‍රාදේශීය මිලදී ගැනීම සඳහා ලෝකල් පර්චේස් වලට අපි මුදල් දීලා තියෙනවා. ඒ දේවල් එළියේ මිලදී ගැනීම සඳහා රජය මුදල් ලබා දීලා ප්‍රාදේශීය මිලදී ගැනීම කරලා නොමිලේ ජනතාවට ලබා දීම සඳහා අනුමැතිය ලබා දෙනවා. හරිද? ඒක තමයි ක්‍රියාවලිය. මම කනගාටු වෙන අතරේ මෙතුමා පොඩි කාලයක් සෞඛ්‍ය නියෝජ්‍ය මන්ත්‍රී හිටියත් මම හිතන හිටියාද කොහෙද දාස් ගණන් වල මේ ක්‍රියාවලිය ගැන අවබෝධයක් නැති එක මේක තමයි වෙන වැඩේ. ඒ නිසා තමයි මම උදෙත් කිව්වා බිලියන රුපියල් බිලියන 60ක් SPC එකට අපි දෙනකොට තව බිලියන 35ක් ප්‍රාදේශීය මිලදී ගැනීම සඳහා දෙන්න සිද්ධ උනේ වෙන මොකුත් නිසා නොවේයි. ගිය අවුරුද්දේ සහ ඊට කලින් අවුරුදු වල මේ ක්‍රියාවලිය හරිය සිද්ධ නොකරපු නිසා. දැන් උදාහරණයක් ඇටියට මට පොඩි වෙලාවක් දෙන්න. දැන් මේ හෙපරින් කියන ඖෂධය ලංකාවට ඇවිල්ලා තියෙනවා 2020. මම කියන්න තව යා ඉප්‍රොට්‍රෝපියම් එකට අපි ජනවාරි 21 වෙනිදා තමයි ඕඩර් එක අපිට MSD එකට ඕඩර් එක ලැබුණේ. මාර්තු 21 මේකට ප්‍රසම් ටෙන්ඩර් ක්ලෝස් කරා. ජූනි 6 වෙනිදා ටෙන්ඩර් එක වෝට් කළා. ඔක්තෝබර් 16 වෙනකොට මේකේ 160,000ක එක ස්ටොක් එකක් ඊළඟ තව මාස කීපෙකින් හම්බ වෙන එක ලැබිලා තියෙනවා. එතකොට ජනවාරි 21 වෙනිදා ඕඩර් එක ප්ලේස් කරපු එක අපිට ලංකාවට එන්නේ ඔක්තෝබර් 16. ඒක තමයි මේ ඖෂධ ක්‍රියාවලියේ හැටි. හෙපරින් එක ගත්තොත් එහෙම 2024 අප්‍රේල් මාසේ 26 වෙනිදා ඕඩර් එක ප්ලේස් කරාම ඒක එන්නේ 10/27 මේ අවුරුද්දේ. ඉතින් මේ আদি හැටියට ගත්තාම නියමිත කාලේ අපේ රෝහල් පද්ධතියෙන් දත්ත තොරතුරු එකතු කරගෙන වෛද්‍ය සැපයීම් මේකකය ඒ ඇනවුම තමන්ට අවශ්‍ය කරන ශල්‍ය උපකරණ ඖෂධ SPC එකට දැනුම් දුන්නාට පස්සේ AI ටෙන්ඩර් ක්‍රියාවලිය ආරම්භ කරලා සාමාන්‍යයෙන් මාස 9ක් විතර ගත වෙනකොට ඖෂධ ප්‍රමාණය ලැබෙනවා. දැන් අපේ ආණ්ඩුව ඇවිල්ලා අපි ජනවාරි 31 වෙනිදාට MSD එක හරහා මේ සියලු අපේ අවශ්‍යතාවෙන් SPC එකට කියලා තියෙනවා. යනු ඒගොල්ලෝ ටෙන්ඩර් කරන්න පටන් ගත්තා. ඒ නිසා තමයි ඒ ටෙන්ඩර් ක්‍රියාවලිය වේගයෙන් ගිය නිසා තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගිය අවුරුද්දේ සමස්ත අවුරුද්දෙම SPC එක වියදම් කරලා තියෙන රුපියල් බිලියන 48යි. අද වෙනකොට දැන් මේ තාම ඔක්තෝබර් මැද මේ වෙනකොට බිලියන 80ක් SPC එක වියදම් කරලා තියෙනවා. ඒගොල්ලන්ට අපි මුදල් යොදලා තියෙනවා තවත් බිලියන 30ක් විතර දෙන්න නියමිතයි. ඒතකොට බිලියන 48යි ගිය අවුරුද්දේ වියදම් කරලා තියෙන බිලියන 110ක් අපි SPC කරා වියදම් කරනවා. ඒතකොට SPC එකට අපි මුදල් ලබා දීලා ඒගොල්ල ඖෂධ අරගෙන MSD එක හරහා ලබා දෙනකොට අපිට ප්‍රාදේශීය මිලදී ගැනීම අඩු කරන්න පුළුවන්. ඒතකොට මේ අතර මේ ඖෂධ හිඟය අපි ක්‍රමානුකූලව නිවැරදි කරගෙන යනවා. ඒ වගේ වෙලාවක අපේම මේ ක්‍රියාවලිය පහසු කරගන්න අපේම ෆාමසිස්ට්ලා අපේම ඩිරෙක්ටර්ස්ලා අරහා MSD එකට එවන ඩොකියුමන්ට් එකක් අරගෙන ආවිල්ලා අර 100ක් හිඟයි මෙහෙ 100ක් හිඟයි කියලා කිව්වට තේරුමක් නැහැ. මගෙන් ඔබතුමාලා මේකට සහාය දෙන්න ඕනකම තියෙන්නේ මේ අධික මිලක් අය කරන සමාගම් පැත්තට නොවේ, මේ ඖෂධ පිළිබඳව බීතිකාවක් හදලා ජනතාව බියටපත් කරන්න නොවේ. මත මං කියනවා මේකේ තියෙන අනතුර එකක් තමයි මේ යලිත් වතාවක් ඖෂධ සැපයීම සම්බන්ධයෙන් හදන අවිශ්වාසය නිසා. එක, දැනට රෝහල් වල තිබෙන ඖෂධ නිකුත් කිරීමේදී මේ පෘථග්ජන මිනිස්සු අපි හිතමු ඉන්සියුලින් මාස් දෙකක නිකුත් කරන්න පුළුවන්කම තියෙද්දී සමහරට ඉන්සියුලින් මාස් එකක් නිකුත් කළා ඒගොල්ලෝ හිතන්න පුළුවන් රෝගීන් වැඩි ප්‍රමාණයක් මේ ලබා දෙන්න. හැබැයි ඉන්සියුලින් තොග අපි එනවා කිව්වහම ඒක අපිට මේලවට ලබා දෙනවා. දෙවැනි එක තමයි අපිට ප්‍රාදේශීය මිලදී ගැනීම හරහා යන්න සිද්ධ වෙනකොට. ඔය එතුමා කිව්වට දැන් මේ මොකද්ද ගත්තම පාරිභෝගික සේවා අධිකාරිය හරහා අල්ලන්න පුළුවන් කියලා අපි බලන්නේ කොහොම හරි කරලා එළියේ හරි තියෙනවා නම් ඖෂධය රජයේ මුදල් වියදම් කරලා ඒ ඖෂධය රෝහල්ට අරගෙන ජනතාවට නොමිලේ ලබා දෙන්න. හරි. එතකොට එහෙම කරන යන ක්‍රියාවලියේදී අර එළියේ තියෙන ඖෂධ මිල වැඩි කරන්න මේගොල්ලෝ කටයුතු කරන්න ඉඩ කඩ තියෙනවා. ඒ නිසා මේක බොහොම සංවේදීව මේ අර මේ කලමනාකරණය කරගත යුතුයි. අපි ඒක කරනවා. ඒකට මැදිහත් වෙලා ඉන්නේ අපි ආයතනවල විශේෂයෙන් මේකට සම්බන්ධ ආයතන කීපයක් තියෙනවා. NMR එක, SPC එක, SPMC එක, SIMSD එක, මේ ආයතන ලදහරින් මේ සම්බන්ධයෙන් වගකීමක් සහිතව කටයුතු කරගෙන යනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම අවසන් කරන්නම් මේ අයට, මේ ලදහරින්ට, මේ සභාපතිවරුන්ට, මේ ක්‍රියාකාරී මේ CEOට, එහෙම නැත්නම් අධ්‍යක්ෂ මණ්ඩල වලට, මේ ලදහරින්ට, ඩිරෙක්ටර්ස්ලාට මේගොල්ලන්ට බාර ගන්න සිද්ධ වුණේ නිකම්ම හොඳට සුවපහසුව දීපු සෞඛ්‍ය අමාත්‍යාංශයක් නොවේ. බරපතල ප්‍රශ්න තිබ්බ තැන දූෂණ ඉහවාගිය තැනක් කරන හැම වැඩක් ඇතුළෙම පහුගිය කාලේ හිත හොඳින් දාපු නිවේදන චක්‍රලේක පනත් ගැසට් ඒ හරහා රිංගල ගිහිල්ලා ගසාකාපු තැනක් ජාවාරම් කරපු තැනක් එහෙම තැනක වැඩ කරනකොට හරි ප්‍රවේශයෙන් තමයි අපි ආරම්භ කළේ. නමුත් ඒකට දැන් විශ්වාසය ඇවිල්ලා තියෙනවා මේ කටයුතු අපි සාර්ථක කරගෙන යනවා. ඒ නිසා මේ රටේ ජනතාවට අවශ්‍ය ගුණාත්මක තත්වෙන් ඉහළ ඖෂධ අකණ්ඩව රෝහල් පද්ධතියට සපයන එකත් සාධාරණ මිලකට ඒවා ලබා දෙන එකටත් අපි වග වෙනවා කියන එක කියමින් මම නතර වෙනවා. බොහෝ ස්තුතියි.